එහෙනම් ආනාපාන සතිය තුළ ඇලෙන මට්ටම් මොන වගේ මට්ටම්ද කියලා අපි ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ. භාවනාවට වාඩි වෙච්ච ගමන් එයා බලාපොරොත්තු වෙනවා මේ භවයේ කොහොමරි මාර්ගඵලයකටපත් වෙන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ කොහොමරි සතර අපායේ මේ ජීවිතේ බේර ගන්න ඕනේ. ප්‍රශ්න කරදර ගොඩාක් තියෙනවා, භාවනාවේ නිරත වුණාම ඒවා මතක් වෙන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙනම් මේම බලාපොරොත්තුවක් ඇති වුණාම දැන් භාවනා කරන්නේ ඇයි? යම්කිසි බලාපොරොත්තුවක් තියෙන. එහෙනම් මේ බලාපොරොත්තුවට ඇලිලා ඒක එයා අපේක්ෂා කරනවා. එයා ඒක පතාගෙන භාවනා කරනකොට එයාගේ නියම අරමුණට යන්න බෑ. එයාගේ බලාපොරොත්තු වෙනයි, එයාගේ ප්‍රාර්ථනා වෙනයි. එයාට තියෙන ප්‍රශ්නය මේ භවයේ මාර්ගඵලයකටපත් වෙන්න ඕනේ. මාර්ගඵලයකට ඇලිච්ච නිසා භාවනා වඩනවා. නමුත් යම් කිසි දෙයක් අපි පතනවා නම්, ඒ පතන දෙයට අපි ඇලිලා නම්, ඒකට ලෝභ වෙලා නම්, ඒ ලෝභය හදන තාක්කල් අපට සංසාර විමුක්තියටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. කෙලෙස් කියන මායයා බොහොම දක්ෂයි. එයා අපි තුලට පැමිණෙන, අපිව ආක්‍රමණය කරන අනේක වාරයක් අපට අවබෝධ වෙන්නේ නැහැ. නානක් ප්‍රකාර මට්ටම් වලින් එයා ඇතුල් වෙනවා. ඇතුල් වෙන බව අපි දන්නේ නැහැ. හේතුව මායයා ගොඩක් දක්ෂයි. හේතුව අපේ මායයා අපි නිසා. තමන්ගේ නිර්වාණයට විරුද්ධ ඉන්න විරුද්ධවාදියා තමන්මයි. තමන්ට සියලුම බාධක පමුණුව ගන්නෙත් තමන්මයි. එනම් මේ ආනාපාන සතිය අපි වඩනකොට මේ ආනාපාන සතිය තුළ වඩන 100ට අපි යම්කිසි අනවශ්‍ය චේතනාවක් ඇති කරනවා නම් ඒ චේතනාව වෙන කවුරුත් ඇති කළේ නැහැ. අපට කවුරුත් කිව්වේ නැහැ මේක හිතන්න කියලා. එහෙනම් අපිම නේද ඒ සිතිවිල්ල හිතාගත්තේ? අපිම නේද භාවනාව නතර කරගත්තේ? අපිම නේද කමඨාන අමතක කරගත්තේ? අපිම නේද වෙනත් අරමුණක් ඔස්සේ මේ සිත අරගෙන ගියේ? එහෙනම් අපට විරුද්ධ වෙලා තියෙන්නේ කවුද? අපට නිවනට බාධා ඇති කරගෙන තියෙන්නේ කවුද? අපිමයි. අපේ නිර්වාණයට, අපේ විමුක්තියට, අපේ සමාධියට, අපේ ප්‍රඥාවට අතුරුකම් කරගෙන තියෙන්නේ අපිමයි. මන් මිනිසෙකුගේ පරම සතුරා කවුද කියලා ඇහුවාම ඒක එයාගේ සිතමයි. මිනිසෙකුගේ පරම මිතුරා කවුද කියලා ඇහුවාම ඒකත් එයාගේ සිතමයි. එහෙනම් අපි භාවනාවේ යෙදෙනකොට බලාපොරොත්තුවට ඇලෙන අවස්ථා තියෙනවා. අපි යම් යම් අවස්ථාවලදී අමතක වෙලා වෙනත් සිතවිලි වලට ඇලෙන අවස්ථා තියෙනවා. අපි භාවනාවෙන් ලැබෙන්න පුළුවන් අනාගත ප්‍රතිඵල වලට ඇලෙන අවස්ථා තියෙනවා. භාවනාව තුළින් අපි යමක් ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒකට ඇලෙනවා. භාවනාව තුළින් අපට වටිනාකමක් දෙන්න හදනවා, ඒකට අපි ඇලෙනවා. මේ විදිහට මේ භාවනා යෝගියාට වැරදෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ආස්වාස වෙන බව දැනගන්නවා, ප්‍රාස්වාස වෙන බව දැනගන්නවා. දැනගන්න උත්සාහ කෙරුවොත් මොකද වෙන්නේ? අන්න ඒ උත්සාහයට එයා ඇලෙනවා. එයා යම් කිසි දෙයක් වොමනාවෙන් කරනවා. ඒ නිසා ඒ භාවනාව වැඩෙන්නේ නැහැ. මේ ලෝකේ පාසුවෙන් සරලව කරන්න පුළුවන් එකම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ඒකට ප්‍රධාන හේතුව ඒ ආනාපාන සතිය භාවනා යෝගියක් කරන්නේ නැහැ. සිදු කරන්නේ නැති එකම භාවනාව. අපි සක්මනේ යෙදුනොත් සක්මන් කරන්න ඕනේ. ඉබේ සක්මනක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඇවිදින්න ඕනේ. ඇවිදින බව දැනගන්න ඕනේ. හැබැයි මෙතන ආස්වාස ප්‍රාස්වාස අපි ගන්නෙ නැහැ. එහෙනම් ගන්න ඕනේ, ගන්න බව දැනගන්න ඕනේ කියලා කිව්වොත් ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මෙතනදී මේ ආනාපාන සතිය කියන භාවනාව ඉබේ සිද්ධ වෙන නිසා අපිට මේක වඩන්න අරි ලේසි. පුද්ගල ස්වභාවය අයින් කරන්න අරි ලේසි. එනම් මේ භාවනාවට වාඩි වෙන භාවනා යෝගියා මේක ඉබේම වෙන දෙයක්, මේක කරන්න මොකවත් නැහැ. මට කියලා විශේෂ උවමනාවකින් සිදු කරන්න කියලා විශේෂ කාර්යයක් මොකවත් නැහැ. එහෙනම් මේක ස්වයංක්‍රීයව ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒ සිද්ධ වෙන දෙයට අවධානම යොමු කරනවා. බලාගෙන ඉන්නවා. සිත මේ කයෙන් අයින් කළ ස්වභාවය තුලින් එයා ඈත ඉඳලා බලාගෙන ඉන්නවා වාගේ මේ ආනාපාන සතිය බලාගෙන ඉන්නවා. මේක ඇතුළට යනවා, එළියට පිටත් වෙලා යනවා. නොකඩවම මේ ආස්වාස ප්‍රාස්වාසය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ගන්න ප්‍රමාණය අපි තීරණය කරන්නේ, පිටත් වෙන ප්‍රමාණය අපි තීරණය කරන්නේ, මේකේ වේගවත් භාවය අපි තීරණය කරන්නේ, මේකේ ධාරිතාව ගැන අපිට අවධානමක් නැහැ. එහෙනම් මේක කයට අනුව කය විසින් තීරණය කරන එක ක්‍රියාවලියක්. කයට වැඩිපුර ජීව වායු අවශ්‍ය නම් ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි, වැඩිපුර ගන්නවා. ප්‍රමාණය වැඩි, එහෙම ඒ විතරක් නෙමෙයි වාර ගණනක් වැඩි වෙනවා. කයට ජීව වායු ප්‍රමාණය අවශ්‍ය නැති වෙනකොට, ප්‍රමාණය අවම වෙනකොට වාර ගණන අඩු වෙනවා, ධාරිතාව අඩු වෙනවා. අවශ්‍යතාවය අඩු වෙන්න වාර ගණන බොහොම අඩු වෙනවා. විනාඩියට ගන්න වාර ගණන, එක උෂ්මකට ගන්න ධාරිතාව අඩු වෙනවා. ආස්වාස ගන්න බවත් ප්‍රාස්වාස ගන්න බවත් අපිට තේරුම් ගන්න බෑ. ඒක සියුම් වෙනවා. මේ ක්‍රියාවලිය මොනවද වෙන්නේ කියලා බැලුවම මේ සිත නිවෙනවා. ක්‍රමානුකූලව මේ චෛතසිකයේ තියෙන වේගය අඩු වෙලා, ඉපදෙන සිතිවිලි වල තරම අඩු වෙලා, ඒ ආස්වාස ප්‍රාස්වාසයට සමවැදිලා, මේ ආස්වාසය ප්‍රාස්වාසයත් එක්ක ඒක රාශි වෙලා ක්‍රියා කරන සිත, මේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක ඒ ක්‍රියාවලිය සමග ඒක නිවෙන්න පටන් ගන්නවා. එහෙනම් නිවෙන්න 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 අපි දන්නවා තප්පරයට ඉපදෙන සිතිවිලි ප්‍රමාණය අඩු වෙනවා. මේ කයට ගන්නා වූ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැතුව යනකොට මේ සිතේ ස්වභාවය දැනෙන්නේ නැතුව යනවා. ආස්වාස ප්‍රාස්වාසය නැවතෙනකොට, ඒ අවම වෙලා අතුරුදාන් වෙනකොට, ක්‍රියාවලියක් නැති මට්ටමට මේක නතර වෙනකොට සිතත් ඒකත් එක්ක නතර වෙනවා. එහෙනම් අපි දන්නවා කම්මැලිකමින් ඉන්න දරුවෙක්ව සෙල්ලම් කරන ළමයෙක්ගෙන් නතර කළාම එයා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. සෙල්ලම් කරගෙන ඉන්න ළමයෙක්ව අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ළමයෙක් තිබ්බාම එයා වාඩි වෙලා ඉන්න පටන් ගන්නවා. වාඩි වෙලා ඉන්න ළමෙක්ව අරන් ගිහලා වැවට තිබ්බාම අර නාන කට්ටියත් එකතු වෙලා එයා නාන්න පටන් ගන්නවා. එයාව අරගෙන ගිහලා කෑම මේසෙ තිබ්බාම කන කට්ටියත් එක්ක එකතු වෙලා කන්න පටන් ගන්නවා. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ස්වභාවයක් ඒක. එහෙනම් මේ කයට අනුව කටයුතු කරන, කායානුපස්සනාවට අනුව කටයුතු කරන සිතත් ඒ ආකාරයෙන් සිදුවෙන්නපාය. එහෙනම් මේ සිත මේ කය වෙනස් වෙන සෑම අවස්ථාවකම මේ සිත වෙනස් වෙනවා. මේ සිත දන්නවා ඒ අවශ්‍ය ඕනෑම වෙලාවක එයට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ සිත කැළඹෙන මට්ටමට කය වෙනස් කරුවොත් මේ කයේ කැළඹෙන සෑම අවස්ථාවකම සිත කැළඹෙනවා. දුවගෙන දුවගෙන අයියෙන් ඇවිල්ලා නැවතිලා බලන්න චෛතසික ඉපදෙන ප්‍රමාණය කොච්චර වැඩිද කියලා. එහෙනම් මේ කය කැළඹිලා වේදනාවටපත් වුණාම බලන්න ඉපදෙන චෛතසිකවල වේගය කොච්චරද කියලා. එහෙනම් මේ කය කැළඹෙනකොට, කයට ප්‍රශ්නයක් එනකොට, ඒ ප්‍රශ්නේ සිතේ ප්‍රශ්නයක් වටපත් වෙනවා. ඔළුව කැක්කුමක් එනවා අපට. මේක ඔළුවට අදාළ ප්‍රශ්නයක්. නමුත් වැඩිපුරම දැනෙන්නේ ඔළුවටද සිතටද කියලා අහුවාම එයා කියන වැඩිපුර දැනෙන්නේ සිතට කියලා. එහෙනම් බඩේ කැක්කුමක් එනවා. මේක බඩේ ප්‍රශ්නයක්. වැඩිපුරම දැනෙන්නේ බඩටද සිතටද කියලා අහුවාම ඒ පුද්ගලයා කියනවා ඒක දැනෙන්නේ වැඩිපුර සිතට කියලා. එහෙනම් මේ කයේ කොටස් 32 මේ සිතත් එක්ක සම්බන්ධ වෙලා, මේ චෛතසිකය මේ කය තුළ විසිරිච්ච ස්වභාවයක් තුළින් පවතින නිසා මේ සෑම ස්ථානයකට මේ සිත සම්බන්ධයි. ඒ නිසා කයේ චර්යාව මේ ලෝකේ නිර්වාණයට ගොඩක් වැදගත්. එනිසා භාග්‍යතුන් වහන්සේ මේ කයේ ක්‍රමවේදය හදන්න, මේ කය නිවනට අදාළ විදියට සැකසුරුවම් කරගන්නට උන්වහන්සේ මේ විනය කියලා එකක් දේශනා කරනවා. විනය මොනවද කරලා තියෙන්නේ? මේ කය හදන ක්‍රමවේදය. කයට ප්‍රතිපත්තියානුකූලව ඇසිරෙන්න උගන්වනවා, කයට සංවරව ඉන්න උගන්වනවා, කයට ධාර්මිකව ඉන්න උගන්වනවා, කයට පිළිවෙලට ඉන්න ක්‍රමයක් කියලා දෙනවා. මේවට තමයි මේ විනය කියලා කියන්නේ. හැම ආගමකම ධර්මයකම මේ කයට කියලා නීති රීති තියෙනවා. මේ විදිහට ඉන්න ඕනේ, මේ විදිහට යන්න ඕනේ, මේ විදිහට තමයි මේ යන දෙයක්ම කරන්න ඕනේ කියලා ක්‍රමයක් අදලා තියෙනවා. මේ කායානුපස්සනාවට අදාළ එකක් තමයි මේ විනය කියන එක. එහෙනම් විනය නීති රීති අරියට පිළිපදිනකොට ඒ විනය නීති වලට අනුව තමන්ගේ ශ්‍රමණ ජීවිතය ගිය ජීවිතය ඇඩගස්සනකොට දන්නේම නැතුව සතර සතිපට්ඨානයේ පළවෙනිම පට්ඨානය සම්පූර්ණ කරනවා. ඒතු මේ කයට නීති රීති දානකොට මේ කය පිළිවෙල වෙනවා. මේ පිළිවෙල වෙනකොට කයේ ක්‍රමවේදය වැටෙනවා. කයේ ක්‍රමවේදය වැටෙනකොට අඩුපාඩු තේරෙනවා. මේක අදන්න තින්නේ මේ විදියට, ඉන්න තින්නේ මේ විදියට. එහෙනම් ඉන්න බෑ, මං ඉන්නේ මේ ක්‍රමයට. එහෙනම් මේක හදන්න ඕනේ. මේ විදියට විනය පිටකයේ තියෙන සියලුම විනය හේතු ටික ඒ තේරුම් අරගෙන අපි පුංචි පුංචි අඩුපාඩු හදනකොට දන්නේම නැතුව මේ කයේ සේරම අඩු ටික හැදෙනවා. බලනකොට කායානුපස්සනාව එයා ඉවර කරනවා. එහෙනම් විනය කියලා කියනකොට සතර සටිපට්ඨානය කියන කෝණයෙන් බලනකොට විනය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, කායානුපස්සනාව.